ගරු වාසුදේව නායකර්මතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද මේ විවාදයේ තුල කෙලින්ම මේ මාතෘකාව නොතිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණා වූ මේ එකඟත්වය ගැන මහ උද්දාමයක් මෙතන පළ වුණා. එතකොට ඊළඟට මේ සියත රූපවාහිනියේ එක්තරා මාධ්‍ය වේදිකුට දැනට නිකුත් කරලා තිබෙන වරෙන්තුව, මම වරෙන්තුව කියලා කියන්නේ මොකද මෙයාට විරුද්ධව නඩු දානවා. නීති පත්‍රිකේක ඇහුවොත් අපි දන්නවා මීට පෙර වරප්‍රසාද කමිටුවෙන් එසේ ඔප ගේවල නඩු දාලා තියෙනවා. ඒ පිළිබඳවත් අවසාන වශයෙන් මේ රජය හමුදා මගින් මර්ධනය කිරීමට අතිරේකව දැන් තමන්ගේ පක්ෂවල මරවර කණ්ඩායම් එකතු කළා, සිවිල් හමුදා හදාගෙන යනවා ජනතාව මට්ටු කරන්න. මෙන්න මේ කාරණා තුන ගැන මම කතා කරන්න කැමතියි. පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මෙතන තියෙන උද්දාමය වගේම තමුන්නාන්සේලා බලා ගන්න ඕනේ මේ රටේ ජනතාවගේ තියෙන හඬා වැළපීම. මම හිතන්නේ මේ සභාවේ උද්දාමය, නමුත් රටේ පළල් ජනතාවගේ හඬා වැළපීම, මෙන්න මේ දෙක එකටයි යන්නේ. ඊළඟට පසුගිය මාර්තු 15 වෙනිදා ලක්ෂ ගාණක් වැඩ කරන ජනතාව වැඩ වර්ජනයකට අවතීර්ණ වුණා. ඒ අවතීර්ණ වුණේ ප්‍රධාන වශයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ඔවුන්ට ඇතිවෙච්ච ඒ අහිතකර බලපෑමට පිළිතුරු වශයෙන්. රජයේ විශ්‍රාම වැටුප නැති වුණා. ඊළඟට පොලී රේට්ටු වැඩි වුණා. ඊළඟට විනිමය 196 රුපියල් 196 රුපියල් 360 ගියා. මේ සියල්ලම බලපාපු ජනතාව තමයි එදා ලක්ෂ ගාණින් එළියට බැස්සේ. එයාට ඔබට තියුණු උත්තරේ මොකද්ද කියන්නේ? ඔබ ගර්ජනය කරා, තර්ජනය කරා, දේපල රාජසන්ත කරනවා කිව්වා, අත්‍යවශ්‍ය සේවාවල අය වැඩ වර්ජනයට ගියොත්. නමුත් අන්තිමට තමනාසයට අකුල ගන්න සිද්ධ වුණා. එයා ඇත්ත එක සාකච්ඡා කරන්න කැමතියි කියලත් කියන්න සිද්ධ වුණා. මම මේ කියන්නේ ඇත්තටම රජය නිවිසුම් ගත වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ජනතාව මේ රජයත් එක්ක තියෙන නිවිසුම් ඉරාදමල තියෙන. ඒ නිසා මේ රජයට අවශ්‍ය, මේ රජය අනිවාර්යයෙන්ම අවශ්‍යයි තමන්ට ජනවරමක් තියෙනවද නැද්ද කියන එක ඔප්පු කරන්න. මන් දන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණය සලකා බැලුවද නැද්ද කියලා. මම ඊළඟට යොමු වෙන්නේ මේ සියත ප්‍රශ්නය ගැන. අපි සියත මාධ්‍යවේදියා එක්කලා සාකච්ඡා කළා. ඔහුගෙන් වෙච්ච වරදක් තියෙනවා නම් ඒ වරද පෙන්නලා අපි ඒ මාධ්‍යවේදියාට ඒක නිවැරදි කරගෙන කටයුතු කරන්න අපි උපකාර කළ යුතුයි පාර්ලිමේන්තු කමිටුවක් හැටියට. ඒ වෙනුවට දැන් මේ ගන්නා වූ පියවර ඉතාම අනතුරුදායක ලෙස ඒ මාධ්‍යවේදියා දණ්ඩනයකට යටත් කිරීමට හේතු වෙන්න පුළුවන්. ඊළඟට මම එනවා මේ සිවිල් හමුදා හැදීමේ ප්‍රශ්නය ගැන. 19 වෙනිදා දියුලපිටියේ ගොඩිගමුව කියන ස්ථානයට මේ විදුලි බිල වැඩි කිරීම ගැන විරෝධය පළ කරන්න සාමකාමී පිරිසක් රැස්ුණා. ඒ පිරිසට පහරදී මරබර කණ්ඩායම් ඒ පිරිස විසුරුවා හැරියා. ඔවුන් අත තිබුණු සියලු දේවල් පැහැරගත්තා. මේ මරබර කණ්ඩායම අතර ඒ ප්‍රදේශයේ රාජ්‍යමතුමාගේ පුද්ගලික ලේකම්වරයා අනිල්, ඔහුගේ මල්ලි අසංක, මේ දෙන්න හිටියා. ඒ බවට පොලිසියට පැමිණිලි කළා තියෙනවා. ඊළඟට බඩල්ගම හා ගොඩිගමුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙන්න පොට්ටුවේ, ඒ දෙන්න හිටියා. ඒ දෙන්නගේ නම් වශයෙන් සුමිත්තා මයින්ද. මේ එකතු වෙච්ච නීති විරෝධී රංචුව නීත්‍යානුකූලව විරෝධය පාන්නට එක්වෙච්ච ජනපිරිසට මෙසේ පාරදීම අපි හෙලා දකිය යුතුයි. මේ රංචු ගැසුණු පිරිස පොලිසියේ ඔයිසී මහත්තයා ඉදිරියේ ඒ අය ඇවිල්ලා හිටියා. පොලිසියේ නිලධාරීන් හිටියා. ඔවුන් ඉදිරියේ මේ චන්ඩිකම් පෑවේ, මේ අපරාධයන් සිදු කරේ. නමුත් පොලිසිය ඒ පිළිබඳව මැදිහත් වීමක් කළේ නැහැ. පොලිසිය කිව්වේ මේ අය ගෙන් පලා යන්න, දැන් මේ අයගෙන් බේරිලා යන්න, ඒකයි කිව්වේ. එහෙම නැතුව පොලිසිය මේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරපු අයට විරුද්ධව පියවරක් ගත්තා නෙවෙයි. මං ඒ වෙලාවෙම අපේ මන්ත්‍රීරාජනාලයස් හැමතුමාට කතා කරලා කිව්වා මේ බඩල්ගම් පොලිසියේ මෙන්න මේ වගේ තත්ත්වයක් තිබෙනවා, මේ වගේ සිද්ධියක් වෙලා තිබෙනවා. තවමත් එක තුවාලකරුවෙක් ඉන්නේ රෝහලේ. කවුරුවත් තවමත් අඩංගුවට අරන්නේ නැහැ. තවම කවුරුවත් අඩංගුවට අරන්නේ නැහැ. ඉතින් මේකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ගේ පාක්ෂිකයන්ගේ මරවර කණ්ඩායම් සංවිධානාත්මකව නීති විරෝධී ක්‍රියාමාර්ගවලට දැන් ගෙනියන බවයි. ඒ නීති විරෝධී ක්‍රියාමාර්ගවලට ගෙනියන්නේ නීත්‍යානුකූලව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන ජනයාට විරුද්ධවයි. දැන් මේ තවමත් රෝහලේ ඉන්න කෙනාගේ නම දියුලපිටිය රෝහලේ ඉන්නේ. ඔව්, තවමත් රෝහලේ ඉන්නකොට අප දෙන්නත් බෑ. ඒ අය අත්අඩංගුවට ගන්නෙත් නෑ. ඒ අය උසාවියට ඉදිරිපත් කරන්නෙත් නෑ. මේ විදිහට අද අරාජික තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවයි මම මේ පෙන්වන්න යන්නේ. මර්ධනය ආණ්ඩුවේ සුපුරුදු ක්‍රියාමාර්ගය. පොලිසිය හමුදාව ඊට අමතරව ගෙනවා පොළුගත්තු කවුරුත් අඳුනන්නේ නැති යුනිෆෝම් නැපු තවත් කණ්ඩායමක් එදා ශිෂ්‍යයන්ට පාර දෙන්න. දැන් අද වෙනකොට මේක තවත් වර්ධනය වෙලා තියෙනවා. ජනවරමක් නැතුව තියෙන ආණ්ඩුවකට ජනතාව සමග තියෙන ගිවිසුම බිඳී ගොස් තියෙන ආණ්ඩුවකට එකම රැකවරණයයි තියෙන්නේ ඒ තමන්ගේ ප්‍රචණ්ඩත්වය පමණයි. නමුත් ආණ්ඩුවට අකුල ගන්න සිද්ධ වුණා ලක්ෂ ගාණින් ජනයා එදා එළියට බහිනකොට. ඒ නිසා මම අනතුරු අඟවන්න ඕනේ මේ ආණ්ඩුවට ඉදිරි කාලයේදී අපි මේ ස්ථානයේම තවත් විශාල ජන බලවේග එකතු කළා මේ රටේ ජනයාගේ විරෝධය පෑමේ අයිතිවාසිකම් අපි ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ආණ්ඩුවට මතක් කරමින් මගේ වචනේ මේ නම.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට ගරු හර්ෂණ සුපුන් රාජකරුණ මන්තුමා. හින්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා. ඩී.වී. චානක ගරු මන්තුමා. ගරු මහින්ද්‍ර මහින්ද අමරීර ගරු ඇමතිතුමා ඔබතුමාට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හදිසිය වුණත් වචන කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අද ඉදිරිපත් කර පනතට එහා ගිහිල්ලා බොහෝ දෙනෙක් කතා කරේ වෙනත් කාර්යයක්. අද උදෑසන යම් තත්ත්වයක් ඇති වුණා. එතනදී මේ නීති ශිෂ්‍යන්ගේ ගැටලුව පිළිබඳව ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් කියලා වෙන්වෙන්නේ නැතුව එකමතයක හිටියා. මෙන්න මේ වගේ හැම කාරණයකදීම හොඳ කාරණාවලදී ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් රට ගැනල හිතලා එකමතයකට එනවනම් මේ රට මීට වඩා හොඳ තත්ත්වයකට අනිවාර්යයෙන්ම යනවයි කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ වගකීම තමයි විවේචනය කිරීම. ඒක ප්‍රශ්නයක් නැහැ. විරුද්ධ පක්ෂයේ වගකීම තමයි අඩුපාඩු පෙන්වලා දීම. ඒක අපි හිටියත් එහෙමයි, ඔබතුමන්ල හිටියත් එහෙමයි, කවුරු හිටියත් ඒකට උත්තර කළ යුතු වෙනවා. නමුත් විවේචනය සහ අඩුපාඩු පෙන්වා දීමට එහා ගිහිල්ලා හොඳ කාරණාවලදී එකතු වෙන්න පුළුවන් නම් ඒක තමයි රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙන්නේ. අද මේ රට වැටලා තියෙන තත්ත්වය අනුව බැලුවම අපි කවුරුත් බලාගෙන හිටියා මේ IMF එක මොකද කරන්නේ කියලා. අපිට ඒ තත්ත්වයට එන්න හේතු උනේ මොකද්ද කියන එක පිළිබඳව අපි කවුරුත් විවිධ කට්ටියට චෝදනා කරන්න පුළුවන්. එක කට්ටියකට කියන්න පුළුවන් මේ පැත්තේ ඉන්න කට්ටිය ආණ්ඩුවේ තමයි ඔකට වගේ කියන්න ඕන. අනිත් පැත්තට කියන්න පුළුවන් විරුද්ධ පක්ෂය තමයි මේකට වගේ කියන්න ඕන. මම කියන්නේ අපි හැමෝම වගේ කියන්න ඕන. අපි එකෙන් මිදෙන්න බෑ. අපිත් ආණ්ඩුවල හිටියා. අපිත් හිටියා තමුන්නාසෙලත් හිටියා. මේ හැමෝම මේකේ වගකීම යම් යම් ආකාරයකට බාර ගන්න ඕන. ඒ වගේම මේ හැම පාලනයක් මේ තත්ත්වය ඇති වෙන්න ජනතා එක්ක වෙනමුන්ට මේකෙන් මිදෙන්නත් බෑ. TN එකට මේකෙන් මිදෙන්නත් බෑ. මේ හැමෝම අඩු වැඩි වශයෙන් මේ වගකීම් බාර ගන්න ඕන. ඒ මේ පාර්ලිමේන්තුව. හැබැයි මේ පාර්ලිමේන්තුව විතරද මේ රට මේ තත්ත්වයට අත් වෙන්න හේතු උනේ? දැන් අපේ වාසුදේව මැතිතුමා කතා කරා මූර්තිය සමිති පිළිබඳව. අපි දැක්කා මූර්තිය සමිති සාමාන්‍යයෙන් මූර්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හොඳයි. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හොඳයි. නමුත් මේ මූර්තිය සමිතිවල සමහර නායකයෝ කියනවා වැඩ වර්ජනය කළ ඉවර වෙලා මම කෝටි 10ක් පාඩු කරා දවසේ. තව කෙනෙක් කියනවා අපි බේත් දුන්නේ නැහැ ඒ නිසා ලෙඩු මෙච්චර මැරුණා කියලාත් කියයි. තව කෙනෙක් කියයි අපි ප්‍රවාහණය කරේ නැහැ ඒ නිසා මිනිස්සු මෙච්චර ගාණක් ගෙවල් වල හිටියා කියයි. තවත් කෙනෙකුට කියන්න පුළුවන් අපි පොර ටික දුන්නේ නැහැ ඒ නිසා ගොවි ගොවිමුවට ගියේ නැහැ ඒක තමයි අපේ ජයග්‍රහණය කියලා. මේකෙන් රටට හොඳක් වෙනවද? ඒ නිසා මේ රට කඩා වැටීමට සමහර වෘත්තීය සමිති ඍජුවම දායක වෙනවා. ඒ අය තේරුමක් ඇතුව වැඩ වර්ජන කරනවා, තේරුමක් නැතුව වැඩ වර්ජන කරනවා. දැන් ගුරුවරු බදු සම්බන්ධව කතා කරලා වැඩ වර්ජනයකට ගියා. ගුරුවරු 300කට විතර තමයි මේ ප්‍රශ්නේ බලපාන්නේ. හැබැයි සමස්ත ගුරුවරු යනවා. ගිහලා කියනවා අද ඉස්කෝල එකක්වත් වැඩ කරේ නැහැ කියලා ස්ටාලින් මහත්තයා ඇවිල්ලා රැට මරහණින් ප්‍රකාශයක් නිකුත් කරනවා. එහෙනම් මේක මහා සතුටු වෙන්න පුළුවන් දෙයක්ද? මේ රටේ අනාගතයේ ඉගෙන ගන්නින දරුවන්ට ඉගන්වන්නේ නැත්නම් ඒක සතුටටපත් වෙන්න ඕන කාරණයක්ද? ඊළඟට තව කූටයකින් කියනවා තව දේවල් අපි විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැහැ. මේක සතුටු වෙන්න පුළුවන් දෙයක්ද? තව එකක් කියනවා විභාග ප්‍රශ්න පත්‍ර බලන්නේ නැහැ කියලා. දැන් හැම එකටම මානව හිමිකම් වලට යනවා කට්ටිය. හැබැයි මේ දරුවන්ගේ උත්තර පත්‍ර බලන්නේ නැති එකට මානව හිමිකම් වලට යන්නේත් නැහැ, මානව හිමිකම් සංවිධාන කතා කරන්නේත් නැහැ. හරන මානව හිමිකම් සංවිධාන මැදිහත් වෙන්න ඕනේ නේ වටත්. මේ ආණ්ඩුවේම පොඩි පොඩි අඩුපාඩුවක් හෝ ආණ්ඩුවට බලපෑම් කරනවට වැඩිය ඒ අයටත් වගකීමක් තියෙනවා. මේ මානව හිමිකම් සංවිධාන දරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්න නැත්තේ. ප්‍රශ්න පත්‍ර බලන්නේ නැති එකේ පාඩුව කාටද?
ගරු ඇමතුමා තව විනාඩි දෙකයි ඔබතුමාට තියෙනවා.
ඒතොර විභාග වලට පෙනී හිටින් නැති එකේ පාඩුව කාටද? මේ රටේ දරුවන්ට. මේකෙන් විනාශ වෙන්නේ මේ රටේ අනාගතේ. වෘත්තීය සමිති අනවශ්‍ය විදියට මේ කරන වැඩ වර්ජන නිසා විනාශ වෙන්නේ මේ රටේ ආර්ථිකය. ඒක හොඳ දෙයක්ද? ඊළඟට පාට ගෙනල්ලා පාරවල් බ්ලොක් කරලා අද අපි පාරවල් ලැහුවා. අද සුද්ධොන්ට අපි එන්න දුන්නේ නැහැ. අද සුද්ධ ටික කෝච්චියේ මග තියලා අපි බස්සල ආවා. අපි කෝච්චියෙන් සුද්ධොන්ට යන්න දුන්නේ නැහැ. අපි අද සංචාරකයන්ට හෝටල් වලට යන්න දුන්නේ නැහැ. මේක සතුටු වෙන්න පුළුවන් දෙයක්ද? මේවා තමයි කාලකන්ණි සන්තෝෂයන්නේ නිසා මේ රට වැටුණා නම් දේශපාලඥ වගේම සමහර වෘත්තීය සමිති ඒ වගේම සමහර රාජ්‍ය නිලධාරි ඔක්කොම නෙමෙයි මේ සැලකිය යුතු මට්ටමකින් මේ වගකීම බාර ගන්න වෙනවා. නමුත් අද මේ වැටුණු තත්ත්වයෙන් ගොඩ එන මාමතක් ඇවිල්ලා තියෙනවා. දැන් IMF එක එකඟ වෙලා තියෙනවා මුදල් යම් ප්‍රමාණයක් ණයට දෙන්න. ඒක කියන්න පුළුවන් ණයට තමයි කියලා. හැබැයි අපිට ණයටවත් දෙන්නේ නැතුව තිබුණා. එතකොට කියන්න පුළුවන් තවත් 2.9 හම් වෙන බිලියන් කියලා. නෑ මේ විශ්වාසය හරහා තවත් ආයතන අපිට ආධාර දෙන්න පටන් ගන්න. දැන්ටමත් අපිට ආධාර දෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් මම කිව්වේ මේ කන්නේ අපි මඩපෝර ටික නොමිලේ දෙන්න අපිට ආධාර දෙනවා. ඒව ආධාර විදියට හම්බුනේ ණය නෙමෙයි. ඒකත් හම්බුනේ ඇමරිකාවෙන්. ඔකට විරුද්ධව කතා කරන්න පුළුවන්. තවත් මොකක් හරි බලාගෙන දුන්නේ කියලා. හැබැයි ඇමරිකාවෙන් තමයි USAID එකෙන් ඒක දුන්නේ. අපිට යූරියා ප්‍රමාණයක් නොමිලේ දෙනවා. ඒත් දෙන්නේ USAID එකෙන්. ඒ සියල්ල දෙන්න හේතු උනේ අපි මේ IMF වැඩපිළිවෙලට එකඟ වීම නිසා. නැත්තම් අපිට ඒව හම් වෙන්නේ නැහැ. මෙයා පොඩියට කතා කරන්න පුළුවන් පොඩි දේවල් විදියට කියලා. අපි සල්ලිකාර රටක් නම් අපිට ඕවා කියන්න පුළුවන්. අපි මහා බලවත් රටක් නම් අපිට ඕවා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් අපි මේ ගත්තු වැඩපිළිවෙල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙක් විදියට අපි සතුටු වෙනවා. ඇත්තටම අපි මේ ගත්තු තීන්දුව නිසා
අපිටත් මේකට දායක වෙන්න පුළුවන් වුණා. මේ රටේ මිනිස්සු දුක් වින්දා, තෙල් ටික නැතුව මිනිස්සු දුක් වින්දා, පොර ටික නැතුව දුක් වින්දා, ඒ වගේම විදුලිය නැතුව දුක් වින්දා.
ඒකත්
මේ විදිලා යම් තත්ත්වයකට එන්න පටන් අරගෙන තියෙනවා. මං හිතන්නේ නැහැ, මං කියන්නේ නැහැ අංග සම්පූර්ණ වෙලා කියලා. රට සුකෝපභෝගී වුණා කියන්නේ නැහැ. හැබැයි තව කාලයක් යයි මේ තත්ත්වයට එන්න. දැන් අපිට වෙලා තියෙන, දැන් හරි අපි කණ්ඩායම් එකතු වෙලා අපි කටයුතු කරොත් අපිට මේ රට මේ මිනිස්සු වැටලා ඉන්න අමාරුවෙන් යම් මට්ටමකට මුදව ගන්න පුළුවන්. එක සැරේට මිදෙන්නේ නැහැ. මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. ජීවත් වෙන්න අමාරුයි. අපි දන්නවා ඒක. හැම කෙනෙකුටම බඩුමිල අමාරුයි. බද්ද මේ ඉන්න മന്ത്രിවරු හැමෝටම බද්දක් ඇදලා තියෙනවා. ඒව අමාරුයි. හැබැයි අපි ටිකක් හරි මේ වෙලාවේ මේක ඉවසගෙන හිටියොත් අපිට යම් මට්ටමක හොඳ තත්ත්වයක් අනාගතයේ ඇති වෙන්න පුළුවන් කියන විශ්වාසයයි මාතුල තියෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට සෙල්වරාස ගජේන්ද්‍රන් ගරු මන්තුමා ඔබතුමාට තියෙන විනාඩි 7ක කාලයක්.
කෞරව අවේකි තලමේ දංගෙන්ද තලවරවර්ගලේ ඉන්ද්‍රිය දිනම් ඉංගේ பேசப்படுகின்ற விஷயங்களில் ஒன்று இந்த ஐஎம்எஃபிடமிருந்து நிதி பெற்றுக் கொள்ளப்பட்டமை தொடர்பாக அரச தரப்பினர் மிகவும் புல்காங்கிதமடைந்து இங்கே துள்ளி குதித்து கொண்டிருப்பதை பார்க்கக்கூடியதாக இருக்கின்றது. எதிர்கட்சி தரப்பில் இருக்கக்கூடிய பொறுப்புள்ள உறுப்பினர்கள் சிலர் குறிப்பிட்டது போன்று இந்த உதவி என்பது ஒரு நல்ல சமிக்கை அல்ல. மாறாக நாடு மீள முடியாத பாரிய கடனுக்குள் மேலும் மேலும் சிக்கிக் கொண்டிருக்கிறது என்பதனைத்தான் புரிந்து கொள்ள வேண்டும். இந்த இடத்திலே இந்த நாடு ஒரு பாரிய பொருளாதார அழிவுக்குள் வீழ்ந்திருந்த பிற்பாடு இங்கே மக்கள் தெருவுக்கிறங்கி பெரும் போராட்டங்களை நடத்திய பொழுது மக்களுடைய கோரிக்கைகள் என்பது ஒரு சிஸ்டம் சேஞ்ச் என்பதாக இருந்தது. எங்களை பொறுத்தவரையிலே இந்த சிஸ்டம் சேஞ்ச் என்பது இந்த 75 வருடங்களாக இந்த நாடு வளர்ச்சி பாதையில் செல்லாமல் பொருளாதார வீழ்ச்சி பாதையில் மட்டுமன்றி இந்த நாட்டினுடைய பூர்வீக குடிகளாக இருக்கக்கூடிய தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையிலே ஒரு தீரா பகையை உண்டு பண்ணி மிகப்பெரும் இனப்படுகொலையை தமிழர்களுக்கு எதிராக அரங்கேற்றுகின்ற அளவுக்கு இட்டு சென்றிருக்கிறது என்று சொல்லி சொன்னால் அதற்கு இலங்கையினுடைய இந்த ஒற்றையாட்சி இனவாத கட்டமைப்பு தான் பிரதானமான காரணமாக இருந்திருக்கிறது. ஆகவே இந்த நாட்டில் இந்த யுத்தம் மூலம் ஒரு பெரிய ஒரு இனப்படுகொலை நடைபெற்ற பிற்பாடு நாடு அபிவிருத்தி பாதையிலே செல்வதை செல்லாமல் ஒரு பாரிய பொருளாதார வீழ்ச்சியை சந்தித்திருக்கின்ற ஒரு நிலைமையிலே இந்த நாட்டை முன்னேற்ற பாதையில் கொண்டு செல்ல வேண்டுமாக இருந்தால் 75 வருடங்களாக நீங்கள் நடந்து வந்த அந்த ஒட்டியாட்சி முறைமையை கைவிட்டு ஒரு சமஷ்டி கட்டமைப்புக்குள் செல்ல வேண்டும் என்பதுதான் அந்த சிஸ்டம் சேஞ்சாக இருக்க வேண்டும் என்பது தமிழ் மக்களுடைய எதிர்பார்ப்பாக இருந்தது. ஆனால் இந்த இங்கே தற்பொழுது ஆட்சிபுரத்தில் ஏறியிருக்கக்கூடிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த சீனா சார்ந்த போக்கிலே சென்று கொண்டிருந்த ராஜபக்சர்கள் வீட்டுக்கு அனுப்பப்பட்ட பிற்பாடு இந்திய மேற்குக்கு சார்பான ஒரு போக்கை கடைபிடித்துக் கொண்டு அவர் ஜனநாயகத்தை முழுமையாக தமிழ் மக்களுக்கு ஜனநாயகம் இல்லை என்பது ஒரு புறம், முஸ்லீம் மக்களுக்கு ஜனநாயகம் இல்லை என்பது ஒரு புறம், சிங்கள மக்களுக்கு கூட ஜனநாயகம் இல்லாமல் முழுமையான ஒரு சர்வாதிகார ஆட்சியை நோக்கி நீதித்துறை சட்டவாக்கத்துறை நிறைவேற்றுத்துறை அனைத்தையுமே வந்து ஒரு சர்வாதிகார போக்கை நோக்கி கொண்டு செல்லுகின்ற ஒரு சிஸ்டம் சேஞ்சை தான் அவர் இங்கே உருவாக்கி கொண்டிருக்கின்றார். இது ஒரு நல்லொரு சமிக்கை அல்ல. இன்று இந்த உலகத்திலே இந்த தீவை மையப்படுத்தி நடைபெறுகின்ற இந்த பூகோள ஆதிக்க போட்டியிலே சீனாவினுடைய ஆதிக்கத்தை கட்டுப்படுத்த விரும்புகின்ற இந்திய மற்றும் அமெரிக்க ஐரோப்பிய தரப்புகள் இலங்கையிலே தமக்கு சார்பான ஒரு ஆட்சியை தக்க வேண்டும் வைக்க வேண்டும் என்பதற்காக இந்த உதவிகள் பெறுவதற்கான புறச்சூழலை உருவாக்கி கொடுத்திருக்கிறார்கள். அதன் காரணமாக இந்த கடன் கிடைத்திருக்கிறது. இது இதை வைத்துக்கொண்டு தாங்கள் கிடைக்கின்ற அளவிலே எரிகிற வீட்டிலே புடுங்குவது லாபம் என்ற அடிப்படையிலே ரணில் விக்ரமசிங்கவும் அவருடைய கும்பலும் தொடர்ந்தும் செயல்படுவார்களாக இருந்தால் இந்த நாடு மேலும் மேலும் பாரிய அழிவுகளை மட்டும்தான் சந்திக்கும். ஒரு புறத்திலே இந்திய மேற்கு தரப்புக்கு இருக்கக்கூடிய தேவைகளை நிறைவு செய்து கொண்டு அவர்களுடைய தயவோடு இந்த சர்வதேச நிதி நிறுவனங்களிடமிருந்து கடன்களை பெற்றுக் கொண்டு தங்களுடைய ஆட்சியை தக்க வைக்க முயல்கின்ற அதே நேரத்திலே மறுபுறத்திலே இந்த நாட்டை ஒரு அபிவிருத்தி நோக்கிய ஒரு உற்பத்தி பொருளாதாரத்தை நோக்கிய ஒரு ஏற்றுமதி பொருளாதாரத்தை நோக்கிய பாதையிலே கொண்டு செல்வதற்கு ஏற்ற விதமாக இந்த நாட்டை ஒரு சமஷ்டி அரசியல் கட்டமைப்பின் ஊடாக முன்னேற்றம் செய்வதற்கு பதிலாக இவர்கள் இன்றும் கையாளுகின்ற அணுகுமுறை வடக்கு கிழக்கிலே தமிழர்களுடைய
தங்களுடைய தாயகத்தை திட்டமிட்டு சிங்கள பகுத்தமயமாக்கின்ற செயல்பாடுகளை மட்டும்தான் முன்னெடுக்கின்றார்கள். ரெண்டு நாட்களுக்கு முன்னர் கூட யாழ்ப்பாண மாவட்டத்திலே நாவல்குடியிலே ஒரு விகாரை ஒன்று இனப்படுகொலையாளி சவேந்திர சில்வாவினாலே திறந்து வைக்கப்பட்டிருக்கின்றது. அந்த நாவல்குடியிலே ஒரு சிங்கள மக்கள் கூட வாழ்ந்திராத ஒரு பகுதி. அந்த பகுதியிலே ராஜபக்சவினாலே ஒரு சிங்கள குடியேற்றம் ஒன்று ஏற்படுத்தப்பட்டு அங்கே ரயில்வேக்கு சொந்தமான காணியிலே சட்டவிரோதமாக ஒரு விகாரை ஒன்று அமைக்கப்பட்டது. அந்த விகாரையினுடைய கலசம் திறந்து வைக்கின்ற செயல்பாடு ரெண்டு நாட்களுக்கு முன்னர் இனப்படுகொலையாளி சவேந்திர சில்வாவினால் முன்னெடுக்கப்பட்ட பொழுது நாங்கள் அதற்கு எதிர்ப்பு போராட்டம் ஒன்றை நடத்தியிருந்தோம். எங்களை பொறுத்தவரை இந்த மாதிரி சட்டவிரோதமாக அல்லது வந்து தமிழ் மக்களுடைய அந்த கலாச்சாரத்தை முற்றாக மாற்றியமைக்கின்ற விதமாக திட்டமிட்டு மேற்கொள்ளப்படுகின்ற பௌத்தமயமாக்கல் செயல்பாடுகள் நிறுத்தப்பட வேண்டும். இந்த விகாரை அந்த இடத்திலிருந்து அகற்றப்பட வேண்டும். அதேபோன்று தையட்டியில் அமைக்கப்பட்டு வருகின்ற ஒரு ஆக்கிரமிப்பு நோக்கோடாக அமைக்கப்படுகின்ற விகாரை அகற்றப்பட வேண்டும். குருந்தூர் மலை விகாரை அகற்றப்பட வேண்டும். கொக்கு தொடுவாயில் அமைக்கப்பட்டிருக்கிற தனியார் காணியிலே அமைக்கப்பட்டிருக்கிற விகாரை அகற்றப்பட வேண்டும். மாங்குளம் சந்தியிலே தனியார் காணியை ஆக்கிரமித்து அமைக்கப்பட்டிருக்கிற விகாரை அகற்றப்பட வேண்டும். நாங்கள் பௌத்தத்துக்கு எதிரானவர்கள் அல்ல, சிங்கள மக்களுக்கு எதிரானவர்கள் அல்ல. அங்கே நயனாதீவிலும் ஆரியகுளத்திலும் விகாரைகள் இருக்கின்றன. ஒருபொழுதும் அந்த விகாரை கிளிநொச்சியில் விகாரை இருக்கிறது. எந்த ஒரு சந்தர்ப்பத்திலும் நாங்கள் அவற்றுக்கு எதிராக குரல் கொடுத்ததோ செயல்பட்டதோ கிடையாது. அது விடுதலை புலிகளுடைய காலத்திலும் இருந்தது. ஒருபொழுதும் அதற்கு சின்ன கீறல்கள் கூட ஏற்பட்டது கிடையாது. ஆனால் யுத்தத்தில் வென்ற பிற்பாடு தமிழர்களுடைய தாயகத்தை ராணுவத்தினரை கொண்டு ஆக்கிரமித்து வைத்துக் கொண்டு அங்கே இந்த பௌத்தமயமாக்கல் சிங்களமயமாக்கல் செயல்பாடுகள் இடம்பெறுவதை ஒருபொழுதும் எங்களால் ஏற்றுக்கொள்ள முடியாது என்பதை இந்த இடத்திலே பதிவு செய்து கொண்டு, அடுத்ததாக கடந்த இந்த உள்ளூராட்சி மன்ற தேர்தல் நடைபெறாமல் இழுத்தடிக்கப்படுகின்றது. அதற்காக ஜனாதிபதியினால் சொல்லப்படுகின்ற விடயம், அவருக்கு பக்கபலமாக இருக்கிற அமைச்சர்களால் சொல்லப்படுகின்ற விடயம், நிதி கிடைத்தால் நாங்கள் தேர்தல் நடத்துவோம் என்று சொல்லி இன்று IMF உங்களுக்கு நிதி 2.9 பில்லியன் அல்லது 3 பில்லியன் நிதி தருவதற்கு இணங்கி இருக்கிறது. இந்த சந்தர்ப்பத்திலே உங்களுக்கு முதல் கட்டமாக 333 மில்லியன் ரூபாய்கள் கிடைக்க இருக்கின்றது. அந்த நிதியை பயன்படுத்தி நீங்கள் தேர்தலை உடனடியாக நடத்துவதற்கு தயாராக இருக்கிறீர்களா? இந்த நிதிகள் என்பது IMF-னால் வழங்கப்படுவதற்கு முடிவெடுக்கப்பட்டிருக்கிற நிலைமையிலே இங்கே அமைச்சர் முன்னாள் அமைச்சர் கௌரவ மகிந்தானந்த அழுக்கமே அவர்கள் கூட கூறியிருக்கிறார், உலக வங்கி, ஆசிய அபிவிருத்தி வங்கி போன்றன நிதி தருவதற்கு முன்வந்திருப்பதாக. அப்படி என்று சொல்லி சொன்னால் முதல் கட்டமாக இந்த உங்களுடைய ஜனநாயகத்தை நீங்கள் நிலைநிறுத்துகின்ற விதமாக உடனடியாக இந்த தேர்தலை நடத்துவதற்கு தயாராக இருக்கிறீர்களா என்பதை நான் இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்திலே உலக வங்கி இப்பொழுது IMF சர்வதேச நாணய நிதியம் இப்பொழுது வழங்குகிற நிதியிலே 178 மில்லியன் ரூபாய்கள் இந்த சமூக ரீதியாக மிகவும் மோசமான நிலைமையில் இருக்கக்கூடிய மக்களுடைய வாழ்வாதாரத்தை பாதுகாப்பதற்காக உறுதிப்படுத்துவதற்காக வழங்குவதற்காக முன்வந்திருக்கிறார்கள். அந்த நிதி பாரபட்ச முறையிலே வழங்கப்படுமா? நீண்ட காலமாக 200 வருடங்களாக அடிப்படை வசதிகள் இல்லாமல் இருக்கிற மலேக மக்களுக்கும் யுத்தத்தினாலே உங்களினால் கிட்டத்தட்ட 30 ஆண்டுகளுக்கு மேலாக அழிக்கப்பட்ட வடகிழக்கு மக்கள், யுத்தத்தினால் பாதிக்கப்பட்ட பெண் தலைமைத்துவ குடும்பங்களுக்கு வழங்குவதற்கு நீங்கள் முன்னுரிமை கொடுப்பதற்கு தயாராக இருக்கிறீர்களா என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். இறுதியாக ஒரு நிமிடம் கொடுங்கள். இறுதியாக இப்பொழுது ரணில் விக்ரமசிங்கே அவர்கள் ஜனாதிபதியாக வந்த பிற்பாடு இந்த சர்வதேச நாணய நிதிய உதவியை பெற்றுக் கொள்வதற்காக இனப்பிரச்சினை தீர்தல் என்ற பெயரிலே ஒரு பேச்சுவார்த்தை ஆரம்பித்திருந்தார். அதற்கு தமிழ் தரப்புகளும் மறுபேச்சு இல்லாமல் நிபந்தனையின்றி ஓடிப்போய் அமர்ந்திருந்தார்கள். அவர்கள் அங்கே சொன்ன விடயம், முதலிலே நாங்கள் அன்றாட பிரச்சனைகளை நாங்கள் தீர்க்கப் போகிறோம் என்று ஜனாதிபதியும் சொன்னார். இந்த வடக்கு கிழக்கிலே இருக்கக்கூடிய பிரச்சனைகளில் காணிகள் தொடர்பான பிரச்சனைகளை தீர்ப்பதற்காக இந்த ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட், தொல்பொருள் திணைக்களம் போன்றவற்றால் வெளியிடப்பட்ட வட்டமானிகளை ரத்து செய்யப் போவதாக. ஆனால் இன்றும் கூட முல்லைத்தீவிலே கொக்குத்தொடுவாய் பகுதியிலே கோட்டக்கேணி, அடம்பன் வாய்க்கால் மற்றும் தீமுந்தல், பணம் போட்ட கேணி, நாயடிச்ச முறிப்பு, வெள்ள வாய்க்கால், சிவந்தா முறிப்பு, சூரியனாறு போன்ற பகுதிகளிலே தொல்பொருள் திணைக்களத்தினால் வெள்ளைக்கல் இடப்படுகிறது. நேற்றைய தினம் எந்த திணைக்களம் கல் போடுகிறது என்று தெரியாமலே, DSOவிசுக்கும் தெரியாமல், கிராம சேவையாளருக்கும் தெரியாமல் அங்கே எல்லைக்கற்கள் போடப்படுகின்றன. இந்த ஆக்கிரமிப்பு நடவடிக்கைகள் உடனடியாக நிறுத்தப்பட வேண்டும். இந்த இல்லைக்கற்கள் உடனடியாக அகற்றப்பட வேண்டும். தமிழர் ஒருவருக்கு சொந்தமான, நான் முடிக்கிறேன், நான் முடிக்கிறேன், தமிழர் ஒருவருக்கு சொந்தமான விவசாய நிலத்திலே பூனை பூமாரி கண்டல் என்கின்ற இடத்திலே கொக்குத்தொடுவாயிலே ஒரு தமிழர் நெல் விதைத்து அங்கே அறுவடைக்கு தயாராக இருந்த நேரத்திலே அங்கே கொக்குத்தொடு அந்த மணலாறு பகுதியிலே குடியேறியிருந்த ஒரு பெரும்பான்மையின சிங்களவர் உழவு அறுவடை செய்கிற இயந்திரத்தை கொண்டு அந்த வயலை அறுவடை செய்து கொண்டு சென்றிருக்கிறார். போலீசார் இதுவரை எந்த நடவடிக்கையும் எடுக்கவில்லை. இதுதான் இந்த நாட்டினுடைய நிலைமை. இந்த நிலைமைகள் உடனடியாக மாற்றியமைக்கப்பட வேண்டும் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
ஏசாவி தானே கௌரவ மந்த்ரி, அபத்மாட்டி வினாடி தாயக காலியத்து பினோம்.
ගරු සභාපතිතුමනි, ස්තුතිවන්තයෙනව කාර්ය ලබා දීම සම්බන්ධව. අපි දැක්කාද ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිතුමන්ලා, හිටපු ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා සතුට ප්‍රකාශ කරා IMF සහනය ලැබීම සම්බන්ධව. මත් මේ රටේ පුරවැසියෙක් විදිහට මේ මොහොතේ ඒ IMF ප්‍රෝග්‍රෑම් එක තුළට ලංකාව ඇතුළත් වීම සම්බන්ධව සතුටු වෙනවා. නමුත් අද සතුටු වෙච්ච ගරු ඇමතිතුමන්ලට, මන්ත්‍රීතුමන්ලට මතක නැහැ මං හිතන්නේ අපිට ඇයි IMF එක පස්සේ මෙච්චර කොන්දේසි ගොඩකට යට වෙලා හිඟා කාලා යන්න උනේ අයි කියන එක. සා ඒ සතුටත් එක්කම මහවිශාල දුකකුත් ඔය පපුව ඇතුලේ ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ රට මෙහෙම නරක තැනකට තල්ලු වෙන්න ඕන රටක් නෙමෙයි. මේ රටේ සම්පත් හිඟයක් නැහැ. මේ රටේ මං හිතන්නේ රාජ්‍ය සේවය හරියට කළමනාකරණය කරා නම් එහෙම මේ රටේ මෙවැනි තත්ත්වයක් තව අවුරුදු ගණනාවකට දකින්නේ නැති හොඳ අනාගතයක් හදන්න තිබිච්ච රටක්. අපි මේ ණය මතින්ම තමන්ට හිතෙන හිතන දේවල් කරලා නිර්මාණය කරගත්ත ගැටලුවක අන්තයට ගිහිල්ලා ඒකට අද යම් කිසි හුස්ම පොදක් ආවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි අරන් ආව අපි තමයි වීරයෝ කියලා කියා ගන්නව නම් මං හිතන්නේ ඒක වැරදීමක් කියන එක අපි විශේෂයෙන් මතක් කරලා දෙනවා. අපි මතක් කරලා දෙන කැමති ඒ වීරයෝ කියා ගන්න උත්සාහ කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රට බාර ගන්න වෙලාවේ මේ රටේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය තිබුණේ රුපියල් බිලියන 2222යි. අවුරුදු 57ක් නිදහසෙන් පස්සේ මේ රට ණය ආරම්භ තිබුණේ අවුරුදු 57ට රුපියල් බිලියන 2222ක ණයක්. එතුමා තමන්ගේ අවුරුදු 9ක වෙන කාල සීමාව අවසන් කරලා යනකොට බිලියන 5505ක් මේ ණයගොන්නට එකතු කරලා ඒ ආරම්භ කරපු ණය රැල්ල එතුමාගේම මල්ලි ගෝඨාභය රාජපක්ෂ මහත්තයර මාස 6ක් 7ක් ඇතුළත බිලියන 6000කට ණය ගන්න සිදුනා. මේ ඔක්කොම එකතු වෙලා ගරු සභාපතිතුමනි අද වෙනකොට බිලියන 26000ක් මේ රට ණය කරලා තියෙනවා. දැන් මේකට උත්තර හොයාගන්න බැරුව දැන් IMF එක කියලිවර වෙලා ඒ ලේබල් එක අරහා සතුටු වෙන්න හදනවනම් ඒ ලේබල් එක අරහා අපි තමයි වැඩෝ කියලා කියන්න හදනවනම් අපි ඉතිහාසයේ මතක් කරනවා දුර ඉතිහාසයක් නෙමෙයි 2005 ආරම්භ කරපු මේ රටට ආදායම් ගේන්නේ නැති ව්‍යාපෘති හදලා මේ රටේ ව්‍යාපෘති වලින් හොරකම් කරලා අර මෛත්‍රීපාල සිසේන මහත්තයා මං හිතන්නේ නෙළුම් කුළුණේ උඩ නැගගෙන ඉඳලා කිව්වා හොරකම් කරපු ගාන. ඒ වගේම තමන්ගේ හෙංචයියොන්ට අවශ්‍ය විදියට මුදල් හොයාගන්න මාර්ග හදලා දීපු ඒ පාපකර්මීය අද දිගුවක් විදිහට මේ IMF වලින් සාධාරණීකරණය කරලිවලා අත පීදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ රටේ මිනිස්සු හරක් වෙන්න ඕනේ. ඒ වගේම තව හරි විලිලැජ්ජා සහගත දෙයක් දකින්න කරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවේ අද ඉන්න අමතිවරු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි මේ කණ්ඩායමට අදාළ මේ ගොඩේ මිඳගෙන මේකටම සහයෝගය දීලා මේ රට වටන්න කොටස්කාරය වෙච්ච සමහරුද විය මේ පැත්තේ විල්ලාජ අර පැත්තට වණිනෝද විලිලැජ්ජාව නැතුව මේ අපේ ආසන්න පුටුවල ඉඳගෙන දැන් ආණ්ඩුවට වණින මොකද එයාලා මේකට සම්බන්ධ නැහැ කියලා වගේ. ඒ නිසා මේ කාරණාද මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වා මේකට කවුරුත් වෙනමන්දන මම නම් වක් කියන්න ඕනේ නැහැ. මම නම් මේකට පාර්ලිමේන්තුවේ 2015 ආ මන්ත්‍රීවරු විතර මම මේකට වක් කියන්න ඕනේ නැහැ. මේකට වග කියන්න ඕන පිරිස් කවුද කියන එක තම තමන්ම තමන් කියාගන්න එක වැදගත් කියන කාරණාව විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම අපි කියනවා කෘෂිකර්ම අමාත්‍යවරයෙදි ඔබතුමා ඉන්නවා IMF එක ආපු වගේ සතුරුන අපේ මිනිස්සු සතුරු වෙනවා ඔබතුමා සම්බන්ධ නොවෙන්න පුළුවන්. අර ඩොලර් මිලියන 6කට වැඩි ගාණක් කිසිම වටිනාකමක් නැති කිසිම වැඩකට නැති කාර්යයක් වෙනුවෙන් චීනට අපි ගැව්ව පෝරණයක් වෙනුවෙන් අද ඒ සල්ලි ගන්නවා කියලා ප්‍රකාශ කරපුවා. මේ අපේ කාව තියෙනවා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ජම ඇතුවකු අපි සල්ලි චීනෙන් ගන්නවා නැත්නම් වෙනුවට පෝරගෙනවා. අද වෙනකන් කිසිම දෙයක් වෙලා නැහැ කරුවා ඇමතුමනේ. ඒ සල්ලිත් ඒ මිලියන 6ක් මේ රටේ සමස්ත ජනතාව කීය කීය හරි බදු විදිහට ගෙවන්න ඕන. එහෙමනම් මේ රටේ සීනි වලින් හොරකම් කරු මිනිහා, සුදු ලුණු වලින් හොරකම් කරු මිනිහා, වෙන වෙන මංකොල්ල වලට සම්බන්ධ වෙලා හොරකම් කරන ඒ හොරකමේ කොටස් ගෙවන්න මෙන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ට. සා මේ යථාර්ථය වහලා දාලා වෙන බෝඩ් ලෑලි වලින් මේ සැබෑ තත්ත්වය වහන්න එපා. බලාපොරොත්තු වෙන කරු ඇමතිතුමනි ඔබතුමාට පුළුවන් නම් මේකේ මොන බලාධිකාරිය තිබුණත් කමන්නේ. මේකට මොන රාජපක්ෂ කෙනෙක් සම්බන්ධුණත් කමන්නේ. මේ වැරදි වැඩේ වෙනුවෙන් කිසිම හේතුවක් නැතුව තමන්ගේ හිතලු වෙනුවෙන් මේ වීදම් කරපු ඩොලර් මිලියන ගාන මේ රටේ මිනිසුන්ට ආපහු අරන් එන වැඩපිළිවෙලක් හදනවා. අන්න ඒවට මිනිසු ගරු කරයි. අන්න ඒවා එක්ක මිනිසු එකතු වෙයි. එහෙම නැත්නම් තවදුරටත් මේ IMF එක නෙමෙයි කොහෙන් සහයෝගය ආවත් ලෝක බැංකුව වෙන්න පුළුවන්, ADB එක වෙන්න පුළුවන්. මේක ගොඩ යන්නේ නැහැ ඔය ආකාරයට හිතන, ඔය විදියට හැසිරෙන, ඔය මානසිකත්වයේ ඉන්න අමාත්‍යවරු මන්ත්‍රීවරු ඉන්නකම හිතන්නේ මේ ප්‍රශ්නේ උත්තර හොයන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම අද අපි කියන්න ඕන කරු සභාපතිතුමනි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස ප්‍රහාරයට ලක් වෙන වෙලාවක්, දැඩි අනතුරක තියෙන වෙලාවක්, මේ රටේ මං හිතන්නේ ප්‍රජාතන්ත්‍ර ලක්ෂණ සියල්ල එකින් එක අකාමකා දැමීමට උත්සාහ කරන ආණ්ඩුවක්. ඔබ දන්නවා දැන් මාධ්‍ය මර්ධනය ගැන කිව්වම එදා මර්වින් සිල් ඇමතිවරයා ගිහිල්ලා සිරසර ගිනි තියපු එක, සිරසර ගහපු එක, මාධ්‍යවේදී ජාතික රූපවාහිනියේ කපලා දාපු එක එන ප්‍රසිද්ධ මාධ්‍ය වුණා. මාධ්‍ය තුල ගියා, ඒක ලොකුවට රටේ ජනතාව ගත්තා. ඒක මහ වැරද්දක් තමයි. හැබැයි ඊට වැඩිය දරුණු දෙයක් මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව කරනවා. අද මාධ්‍ය ආයතනට ඍජුවම ඇඟිල්ල දික්කලගෙන උඹලා අපිට ඕන නිවුස් එක දාපල්ලා, උඹලා අපිට ඕන විදිහට හැසිරියල්ලා, උඹලා අපිට ඕන දේ කියපල්ලා. එහෙම නැත්තම් අර සියතට වෙන දේ වෙනවා කියන එක, ඒක සිරසරත් එකයි, ඒක හිරුටත් එකයි, ඒක දෙරණටත් එකයි. හැම නාලිකාවටම අනතුරු අඟීමක් කරනවා. අපි දැන් සියතට වැඩේ දෙන්න පටන් අරන් ඉන්නවා. සියති අපිට ඕන විදිහට නෙමෙයි හැසිරෙන්න ගියේ, සියතට ඕන විදිහට හැසිරුණා. ඒ සියත මාවලගේට වෙච්ච දේ උඹට අනිත් දවසේ ඉදිරි දිනක වෙන නිසා කරුණාකර ආණ්ඩුවට අවශ්‍ය විදිහට හැසිරියල්ල කියන පණිවිඩේ මාධ්‍ය ආයතනවල දෙනවා. ඒ වගේම අධිකරණයටත් දෙනවා කරු සභාපතිතුමනි. අධිකරණයට කියනවා උඹලා අපිට ගන්න තීන්දුව අපි කැමති තීන්දුව වලට විරුද්ධව අධිකරණ තීන්දුව දෙනවා නම් සූදානම් යාලා ප්‍රිවිලේජ් කමිටි එකට ඇවිල්ලා වරප්‍රසාද කමිටි වල උත්තර දෙන්න. මේ රටේ ව්‍යවස්ථාදායකයේ මන් දන්නේ මේ තරම් පහත් තැනකට ගිහිල්ලා අධිකරණයට අභියෝග කරලා අධිකරණයේ මිනිසුරුගෙන හල් ඉවර වෙලා නිදාසට කාරණා අහන පහත් තැනකට තල්ලු කරන තරමට තීන්දුව తీරන ගන්න මාර්ගයක් හදන ආණ්ඩුව කටයුතු කරයි කියලා මම පිළිකුලෙන් ඉදකුව හෙලා දකින මේ මන්ත්‍රීවරු දෙන්නට විලිලැජ්ජාවක් තිබුණා නම් මේ අරා නිර්මාණය වෙන ගැටලුව, මේ අරා නිර්මාණය වෙන අර්බුදය, මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වෙන හැල්ලුව ගැන අබමල් රේණුවකාරී අවබෝධයක් තිබුණා නම් ඔය ලොක්කො වෙනුවෙන් කඩේ යන්නේ නැහැ, ඔය නායකයන්ගේ හිතළු වෙනුවෙන් කඩේ යන්නේ නැහැ, ඔය නායකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කඩේ යන්නේ නැහැ. සාකරු සභාපතිතුමනි, අපි විශේෂයෙන්ම කියනවා කරුණා කළා අද මේ රටේ ප්‍රාදේශීය සභා ටික තියන්න බැරි නම් මොන මැතිවරණයක් කර තියලා ජනතාවට අවස්ථාව දෙන්න. මොකද මොන මැතිවරණයක් තිබුවත් ආණ්ඩුව පරාද වෙනවා කියලා දන්නවා. ඒ නිසා මේ රටේ අද ප්‍රාදේශීය සභා ටික නැහැ, පළාත් සභා නැහැ, පාර්ලිමේන්තුව සම්පූර්ණ විකෘතියක්. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද කියලා හොයාගන්න බෑ. ජනාධිපතිවරයා මුළු රටම පාලනය කරනවා තනි පුජ්‍යලයක් විදියට. පාර්ලිමේන්තුවත් එතුම පාලනය කරනවා, ආණ්ඩුකාරතුමාලා හරහා පළාත් සභාවත් පාලනය කරනවා. ප්‍රාදේශීය සභා ටිකක් ආවට පස්සේ මේ රටේ නිකම් ඒකාධිපති පාලනයක් ඇදිලා තියෙනවා. එතකොට ඔය සියත මර්ධනය වගේ අධිකරණයට තර්ජනය කරන වගේ තව විශාල දේවල් හෙටානි දෙනවා. මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ඇඟිල්ල දික් කරයි. හෙටානි දෙනවට විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියයි උඹලට පාර්ලිමේන්තු වෙන්න ඕන මේ විදිහට ඇසිරියන් කියලා. සා දරුණු අනතුරක තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. දරුණු අනතුරක ප්‍රජාතන්ත්‍රවාදය හෙළලා මේ වැටිච්ච රට ගොඩ ගන්නවා කියන ලේබලයකින් මේක වහගන්න උත්සාහ කරන දෙපා. ඒ නිසා ආණ්ඩුවට කියනවා කරුණා කළා මේ ප්‍රශ්නට උත්තර හොයන්න, ඔබ විසින් නිර්මාණය කරු මේ ප්‍රශ්නට උත්තර හොයන්න, සැබෑ ක්‍රමවේදය හොයාගන්න, කෙටි පාරවල් තමන්ට වාසිදායක පාරවල් හොයලා මේ රට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත් වෙච්ච අනුතර වගේ තත්වයකට පත් කරන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා. බොමිසුදු
බොමිස්තුතිමන්තුමා, මීළඟට හර්ෂණ සුපුරුන් රාජකාරණ කර්මන්තුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
බොහොමති ස්තුති මුලසනාරුර කර්මන්තුතුමනි. දැන් IMF සහනය අපිට ලැබිලා පුරවැසියෙක් හැටියට ඊට සතුට වුණත් ඇත්තටම කනගාටුයි කියන්න, මේ IMF සහන ආධාරයට විරුද්ධව අපි එදා ඉඳන් IMF සහන ආධාරය ලබා දිය යුතුයි, ඒකට ඒ කටයුත්ත සඳහා යොමු විය යුතුයි කියලා දිගින් දිගට ප්‍රකාශ කරා. කවදාකවත් IMF එක ගාවට යන්නේ නැහැ කිව්ව මේ අය අද ඇවිල්ලා කියනවා වීරයෙක් වගේ අපි IMF එක ජයග්‍රහණය කරා, මෙන්න මෙච්චර ගාණක් දැන් ලැබෙනවා, ඉදිරියේදී මෙච්චර ගාණක් ලැබෙනවා කියලා. හැබැයි මට කනගාටුයි කියන්න, අද මේ රට බංකොලොත් වෙන්න දායකත්වය ලබා දුන්න ඒ සියලු දෙනා තමයි අද ඇවිල්ලා මේ රට බංකොලොත් කරලා ඉවරලා, මේ රට විනාශ කරලා ඉවර වෙලා අද මේගොල්ලන් ඇවිල්ලා කියනවා අද රට බේරගන්න IMF එක ගිනාවේ අපි තමයි කියලා. ඉතාම කනගාටුයි කියන්න අද මේ කෝටි ගානක ණයක් අරගෙන පුදුම චූන්විල්ලක් චූන් වෙලා තියෙන. ඒකයි වෙලා තියෙන තත්වේ. ඒකින්ද අපි සතුටු වෙනවා. එදා ඉඳන් අපි මුල ඉඳන් කිව්ව දේ දැන් හරි ඉටු කරීම පිළිබඳව. හැබැයි දැන් අපේ IMF එකට ඒ අවස්ථාවේදී ගියා නම් ඒ කොන්දේසි සහනදායි කොන්දේසි වලට අපිට ඒ මුදල් ටික ලබා ගන්න තිබ්බා. නමුත් අද ඉතාම අමාරු තත්වයකට රට ගෙන යන්න සිදු වුණා. මොකද මේ රට බංකොලොත් කරපු මේ කණ්ඩායම තමයි අද IMF එක ළඟට ගිහිල්ලා ධන ගහලා මේ සහනය ලබා ගත්තේ. කෙසේ වෙතත් අපි සතුටු වෙනවා IMF සහනයත් එක්ක මේ රටේ ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ලබා ගැනීමට හැකි වේවි කියලා. අපි විපක්ෂයක් හැටියට අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඊට අවශ්‍ය ශක්තිය අපි කවදත් ලබා දෙනවා. ඉදිරියේදී අපි මේ රටේ ආර්ථිකය ධනාත්මක ලෙස ඉදිරියට ගෙනියන්න ඒ අවශ්‍ය ඕනෑම වැඩසටහනකට විපක්ෂයේ ඉඳගෙන අපි අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි මූලාසන ආරූඪකරු මන්ත්‍රීතුමනි, මේ IMF සහනය විතරක් නෙමෙයි, අපිට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය මොහොතක්. මේ ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍ය මේ මොහොතේ අපි රටක් හැටියට අපි අනුගමනය කරන්න ඕනේ ජාත්‍යන්තරයේ සතුටු කරන්න විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට ජීවත් වෙන්න නිදහසක් මේ රටේ තියෙන්න ඕනේ. මේ ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ ජාත්‍යන්තරයේ සහයෝගයට ඒක ඉවහල් වේවි. හැබැයි අද මොකද්ද වෙලා තියෙන තත්ත්වේ? අද මැතිවරණ තියන්නේ නැහැ. මේ මැතිවරණ තියන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණේ නැහැ. පළාත් සභා මැතිවරණේ නැහැ. අද ජනා විධායකට ඕනේ විදියට රටබ පාලනය කරන්න සිදු වෙනවා. මේ රටම පාලනය කරන්න සිදු වෙනවා. අද පාර්ලිමේන්තුවත් විධායකයේ විසින් shut up and sit down කියලා පාලනය කරන්න හදනවා. ඒකයි අද ඇති වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට පළාත් පාලන ආයතන සියල්ලම නිලධාරීන් විසින් පාලනය කරන්නේ. පළාත් සභා ටික ජනාධිපතිවරයා පත් කරන ආණ්ඩුකාරවරු විසින් පාලනය කරන්නේ. එතකොට අද මේ රටේ සම්පූර්ණ පාලනයම එක පුද්ගලයෙක්ට එක කණ්ඩායමකට ගොනු වෙලා. මේ කටයුත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී. අද ජාත්‍යන්තරයේ මේ වෙනුවෙන් හඬක් නගනවා. මේ වෙනකොට ජාත්‍යන්තරයේ ප්‍රකාශ කරලා තියෙනවා මැතිවරණ තියන්න කටයුතු කරන්න කියලා. මේ මැතිවරණ තියන්න කටයුතු කරන්න අපි පක්ෂයක් හැටියට අපි හැම දෙයක්ම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි අධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුවක් අරගත්තා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්න කියලා. හැබැයි අද කල්පනා කරලා බලන්න, ඒ තීන්දුවට ගරු කරන්නේ නැතුව අද ජනාධිපතිවරයාගේ ඌමනාව මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන ඉටු කරන්න හදනවා. මොකද්ද අලුත්ම සෙල්ලම? දැන් මේ රටේ අධිකරණයට බලපෑම් ඉටු කරන්නේ කොහොමද? වරප්‍රසාද කඩවීමක් හැටියට. දැන් මේ වරප්‍රසාද කඩකිරීමේ තමයි මේගොල්ලන් අල්ලගෙන තියෙන නැට්ට. දැන් මේ වරප්‍රසාද කඩවීමක් සිදු වුණා නෙමෙයි, ඒ වෙලාවේ අපේ වරප්‍රසාද කඩවීමක් විධායකයෙ විසින් සිදු කරනකොට ඒ අපේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ වරප්‍රසාද ආරක්ෂා කරේ අධිකරණේ. ඒකින්ද අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඒකට ප්‍රශංසා කරනවා. අධිකරණය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ බලපෑම් කරනකොට පුළුවන් වුණා ඒ තීන්දුව දෙන්න. හැබැයි අද ඉතාම කනගාටුයි කියන්න, මේ රටේ විධායකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් එකතු කරගෙන අධිකරණයට බලපෑම් කරනවා. මේවා බලාගෙන ඉන්නවා ජාත්‍යන්තරේ. ජාත්‍යන්තරය අනිවාර්යෙන්ම මේවට විරුද්ධව කටයුතු කරනවා. ඒකින්ද මේවා හංගගෙන ඉන්න බෑ. මේක මේ 1900 ගණන් වල ඈත අතීතයේ වෙච්ච කාරණා විදියට කටයුතු කරන්න බෑ. අද මේ ගෝලීකරණයත් එක්ක අද මේ හැම දෙයක්ම ඉතා පැහැදිලිවම මුළු ලෝකෙම දැනගන්නවා. එම නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සිදු කරනකොට මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු පිළිබඳව ජිනීවා නුවර වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධාන වල ඒ වගේම පිටරටවල අගනුවර වල සෑම දෙයක් සෑම අගනුවරක්ම දැනගන්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් හැටියට ගොනු කරන්න උත්සාහ කරනවා මැතිවරණ කොමිසම ගන්න තීන්දුව තීරණ. මැතිවරණ කොමිසම තීන්දුව තීරණයක් ගන්නකොට විධායකය මෙතන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ඒ මැතිවරණයක් තියන්න මැතිවරණයක් කල් තියන්න මැතිවරණයක් නැහැ කියලා. ඒ කියන්නේ මැතිවරණ මේ ස්වාධීන කියන මේ මැතිවරණ කොමිසම ස්වාධීන කියන මේ ආයතන වලට බලපෑමක් ඇති කරනවා. ඒ කොමිසමේ සමාජිකයින්ට මර තර්ජන ඇති වෙලා තියෙනවා. මේමයි මේ අද ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන්නේ. එම නිසා ඉතා පැහැදිලිවම මේ වට ඍජු බලපෑමක් ඇති වෙනවා ජාත්‍යන්තරයෙන්. එම නිසා ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. කරුණා කරලා මේ ස්වාධීන කියන මේ ආයතන නමට ස්වාධීන ආයතනයක් බවට පත් වෙන්න
නැතුව
ඒ ස්වාධීනව කටයුතු කරන්න විනිශ්චයකාර වරුන්ට වගේම මැතිවරණ ස්වාධීන කොමිසම් වලට ඒ කරන බලපෑම නැති කරන්න ඕනේ. ඒ වගේම වැදගත්ම කාරණාවක් තමයි මාධ්‍ය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ජාත්‍යන්තරයේ මාධ්‍ය නිදහස තියෙනවද නැද්ද කියලා හොඳට බලාගෙන ඉන්නේ. ඒකින්ද අපිට මතකයි කාලයක් තිබ්බා ලසන්ත වික්‍රමතුංගලව පහපාර ඝාතනය කරලා මාධ්‍ය ආයතන විනාශ කරලා මාධ්‍ය ආයතන වලට බෝම්බ ගාලා සිරසට සියතට බෝම්බ ගාපු යුගයක් තිබ්බා. නැවතත් අද ඇති වෙලා තියෙනවා ඒ වගේ තත්ත්වයක්. ඉතාම කනගාටුයි කියන්නේ සියත හේමාන්ත මාවලගේ මාතාට ඒ එතුමාගේ ඒ වැඩසටහන තුලින් මේ ආණ්ඩුව ඇමතිවරු යම් වැරද්දක් කරනවා නම් ඉතා පැහැදිලිවම ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒක රට දැනුවත් කරනවා. ඒ මාධ්‍ය වක්කීමක්. ඒ මාධ්‍ය වක්කීම ඉටු කරනකොට ඒකත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුට දාන්න හදනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් හැටියට දකිනවා. ඒකින්ද මෙන්න අපිට මතක් වෙනවා එදා ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා මේ නිදහස දෙන්නේ නැතුව කපුටු කට්ටක් එල්ලන්න ඕනි කියලා. දැන් මේ කපුටු කට්ටක් එල්ලන එකද මේ සියතට කරන්නේ? මේකින්ද ඉදිරියේදී මාධ්‍ය ආයතන වලට මෙන්න අපේ වැරදි කියන එක නතර කරන්න අපිට බලපෑම් කරන එක නතර කරන්න කියන එකද අද මේ කියන්නේ? ඒකින්ද ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ මේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න අවශ්‍යම මොහොතේ අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මාධ්‍ය නිදහස කියන එක එකටම යන ගමනක්. මේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පිරී සිටිනවා. එම නිසා කරුණා කරලා මේ මාධ්‍ය ආයතන වලට කරන බලපෑම් වහාම නතර කරන්න. මාධ්‍ය වේදීන්ට කරන බලපෑම් වහාම නතර කරන්න. ඒ මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන්න ඒ අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ස්වාධීන ආයතන ස්වාධීන කොමිසම් සභා අවිනිශ්චකාරවරුන් ඒ අයගේ තීන්දුව තීරණ වලට ගරු කරන්න ඕනේ මිසක් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා ඒ අයට කරන බලපෑම අපි නතර කරන්න අත්‍යවශ්‍යයි. එහෙම කරේ නැත්නම් අධිකරණයට බලපෑම් කරවොතින් ස්වාධීන ආයතන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන ආයතන වලට බලපෑම් කරවොතින් ඒ වගේම මාධ්‍ය ආයතන වලට බලපෑම් කරවොතින් මේ වෙනකොටත් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඉතාම දරුණු වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හැටියට මේ ඉතාම දරුණු වාර්තාවක් මේ අපේ රටේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉතාම දරුණු ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. මේක මම විශේෂයෙන්ම මේ මෞරට මාධ්‍ය ආයතනයේ සම්බන්ධව කියන්න ඕනේ. මේ වෙනකොට නීති විරෝධී සහ අතනෝමතික ඝාතන රජයේ විසින් වද හිංසා පැමිණීම සහ කුරුඩු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඩුවම් දරුණු සහ ජීවිත තර්ජනවන සිරගෙවල් කොන්දේසි මේ ආකාරයෙන් විශාල වාර්තාවක් නිකුත් කරලා තියෙනවා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා. ඒක මෞරවට පුවත්පතේ ඉතා ඕනෑකමින් ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න ජාත්‍යන්තර වශයෙන් බලපෑම් වෙන අවස්ථාවක්. ඒ ඇමරිකාව වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනිත් රටවල් මේ රටට බලපෑම් සිදු කරවතින් අපිට මතකයි ඒ අවස්ථාවක් තිබ්බා. GSP ප්ලස් සානාධාරය අපිට නැතිවෙච්ච අවස්ථාව, අපිට තිබ්බා මත්ස්‍ය අපනයනය නැතිවෙච්ච අවස්ථාව, ඒ වගේ ආර්ථික තහංචි ලබා දෙන්න පුළුවන්. ඒකින්ද අපිට ආර්ථිකය ගොඩනගන්න අවශ්‍යයි. ඒකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියා ප්‍රකාශ කරමින් මන්නියට වෙනවා. බොහොමත් ස්තුතියි.
ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ මහත්මයා ඔබතුමාට
කතා කරන්න
තියෙනවා. විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අද දවසේ ඛනිජ සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ඒ සේවා සපයන්නන්ගේ බලපත්‍ර ලබා දීමේ නියෝග ඉදිරිපත් කිරීමට මේ ගෙන යෝජනාවත් සමග, ඇත්තටම අපි දන්නවා අද කතා කරපු කතිකයින් මාතෘකා ගණනාවක් සම්බන්ධයෙන් කතා කළත් ඉතාම වැදගත් මාතෘකාවක් වන අමාත්‍යාංශයට සම්බන්ධ වන මේ ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් මන්නාරම් දෝණියේ ලොකු බලාපොරොත්තුවක් ඉතිහාසයේ ඉඳලා අපේ රටේ නායකයෝ ගණනාවක්, ඒ වගේම අපේ රටේ අමාත්‍යවරු ගණනාවක් මේ සම්බන්ධයෙන් කටයුතු කළා. නිසා ඒ සියලු දෙනාගේම වගකීම් වලින් යම් යම් ප්‍රමාණයන් වලින් මේ කටයුතු සිද්ධ වුණත් මේ කටයුතු තව වේගවත් කිරීම සඳහා වර්තමානයේ ගරු අමාත්‍යතුමා ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා එකතු වෙලා මම හිතන්නේ ඒ පත් කරපු කමිටුව තුලින් අද මේ ගවේෂණය කිරීමත් ඒ ගවේෂණය කරපු තොරතුරු එහෙම නැත්නම් දත්ත ඒ කණ්ඩායම් අතර ලබා දීමත් ඒ දත්ත තොරතුරු අනුව මේ කැණීම් කටයුතු කිරීමට ආයතන සොයා ඒ කැණීම් කටයුතු කර මේ තෙල් සම්පත සහ ගෑස් සම්පත මේ රටට ලබා ගැනීමේ ඒ ක්‍රියාමාර්ගයේ මූලික එහෙම නැත්නම් සාධනීය තැනකට අද මේ වෙදී ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි කියන්න ඕන මේ කටයුත්ත මෙහෙම සිද්ධ වෙද්දී අපිට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ රටේ ආර්ථිකය, මේ රටේ සංවර්ධනය, එහෙම නැත්නම් අපි අද පත් වෙලා තියෙන තත්වයෙන් අපිට මිදෙන්න. මොකද අපි අනිත් රටවල් දිහා ඛනිජ තෙල් එහෙම නැත්නම් මේ තෙල් සම්පත තියෙන රටවල් දිහා බලලා අද අපේ රට ගැන තක්සේරුවක් ගන්න තත්ත්වර අපි අද පත් වෙලා තියෙනවා. හැබැයි මේ ඛනිජ තෙල් ලබා ගැනීම ඉදිරි කාලවකවානුව තුළ සිද්ධ වෙයි. ඒක සිද්ධ කරගන්න පුළුවන් කියලා විශ්වාසය අපේ අමාත්‍යාංශයට තියෙනවා. මේ වැඩපිළිවෙල හරහා අපි කරගෙන ගියොත්. හැබැයි අපේ රටේ මුතුමැණික් හම්බ වුණා. තාමත් මැණික් මං හිතන්නේ දුර්ලභ ගණයේ මැණික් හම්බ වෙනවා. ඒ වගේම මිනිරම් පතල් පිටින් අපේ රට තුල තිබුණා. එහෙම නැත්නම් වානේ නිෂ්පාදනය කරන්න, සිමෙන්ති නිෂ්පාදනය කරන්න, ඒ වගේම ඛනිජ වැලි, ඒ වගේම මේ රට වටේ තියෙන මූද, මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපිට පුළුවන්කමක් තිබුණා අපේ රටේ ආර්ථිකය යම් තැනකට ගේන්න. හැබැයි අපි ආපස්සට හැරිලා බලපුවාම අද මේ වෘත්තීය සමිති අද මෙතන කතා කරපු ඇතැම් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා අපි අහගෙන හිටියා. වෘත්තීය සමිති ක්‍රියාත්මක වීම මොනතරම් තර්ජනයක් වෙලා තියෙනවද, ඒ ආයතන කඩා වැටීමට කියන එක ගැන මං හිතන්නේ අපි මේ විවාදයේදී හොයලා බලන්න ඕන, කතා කරන්න ඕන. වෘත්තීය සමිතියක් හදාගන්නේ ඒ වෘත්තිකයින්ගේ සහ ඒ ආයතනවල පැවැත්ම, එහෙම නැත්නම් ඒ ආයතනවල සුභසිද්ධිය, එහෙම නැත්නම් ඒ ආයතනවල දියුණුව සකස් කරගන්න. හැබැයි මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ වර්තමානයේ කටයුතු කරන බොහෝ වෘත්තීය සමිති අද කටයුතු කරන විදිහත් මාධ්‍යට ඇවිල්ලා ප්‍රකාශ කරන විදිහත් හරිම ලැජ්ජා සහගතයි. සමහර වරාය වෘත්තීය සමිතිවල ඒ නායකයෝ ඇවිල්ලා කියනවා අපි නැව් 6-7ක් හරෝලා යව්වා කියලා. හරි උජාරුවට කතා කරලා කියන්නේ. මේ රටේ තියෙන මූද එහෙම නැත්නම් මේ වරාය කියන්නේ අපේ යම්කිසි ආර්ථික කේන්ද්‍රස්ථානය. ඒකේ රැකියාවට කොහෙන් හරි දේශපාලනෙන් හරි එහෙම නැත්නම් වෙන යම් ක්‍රමයකින් හරි ඇවිල්ලා වෘත්තීය සමිතියක් හදාගෙන ඒ වෘත්තීය සමිතියේ යම්කිසි තැනකට ආපුවාම උන්ගේ වැඩේ නැවුනවත්තන එක. රටට ඩොලර් ගේන එකවත් ආර්ථිකයේ ගොඩ දහන එකවත් නෙමෙයි. උන්ගේ පළවෙනිම අරමුණ තමයි මේ රටේ තියෙන ආර්ථිකයේ කඩා වැටෙන්නේ එහෙම නැත්නම් ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා හිතනවා. සමහර වෙලාවට මේ නැව් නවත්වපුවාම මේ සේවාවන් නවත්වපුවාම ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. අනේ ගුරු වෘත්තියට තිබුණ අසීමිත ආදරය. අදටත් අපේට උගන්නපු ගුරුවරයෙක් දැක්කහම අපි මොන තැන මොන තනතුරේ හිටියත් අපි දන ගහලා වඳින තත්වෙට අපි ඒ ගුරුවරුන්ට ආචාර කරන තත්වෙට අද සමාජය තාම පිරිහිලා නැහැ. ඒ තත්වෙට අද සමාජය තියෙනවා. අපි සතුටු වෙන්න ඕන. හැබැයි ගුරු වෘත්තීය සමිතිය අර ස්ටාලින් කියන අර කොට මොඩල් එක මොන අපරාධයක් මේ රටේ දරුවන්ට කරනවද කියන එක ආපස්සට හැරලා අපි බලන්න ඕන. ඒක මහා අපරාධයක්. අද කියනවා අපි ප්‍රශ්න පත්‍ර බලන්නේ නැහැ. අද පාසල් 11,000කින් 12,000කින් අද ගුරුවරු ඉගැන්නුවේ නැහැ. හරි උජාරුවෙන් කියන්නේ. අපේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා මොන්ටිසෝරියේ ඉඳලා පෙරපාසලේ ඉඳලා දරුවව ඉස්සරහට ගෙනල්ලා අනේ පහේ ශිෂ්‍යත්වය සමත් කරගෙන එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළ සමත් කරගෙන එහෙමත් නැත්නම් උසස් පෙළ සමත් කරගෙන විශ්වවිද්‍යාලයට යවලා ඒ දරුවා ජාතික ආර්ථිකයට බද්ධ කරන්න. හැබැයි අර ඉන්න කාලකන්ණි අදහස් තියෙන පුද්ගලය වෘත්තීය සමිතිය අටවගෙන අර වැදගත් ගුරු වෘත්තියත් කෙලසන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් අර පැයක් එකහමාරක් විදුලිය කපපු කාලේ මහා හයියෙන් කෑ ගැහුවා. මතකද දන්නේ නැහැ. අනේ මේ පැයට එකහමාරට විදුලිය නැති හින්දා මේ දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා කියලා. කොවිඩ් කාලේ අපි දැක්ක පාසල් වහපුහම ගුරුවරු එහෙම නැත්නම් මේ සියලු අය වෙනත් විදිහට විරෝධතා දැක්වුවා. පාසල් ඇරපුහම අපි එවන්නේ නැහැ කිව්වා පාසල් වලට ගුරුවරුන්ව. ඇයි මේ කන්ට්‍රෝල් එක? ඇයි මේ 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 බලපෑම? මේ වෘත්තීය සමිති මේ අධ්‍යාපනය කියන තැනට දීලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් එහෙමයි. ශිෂ්‍ය සංගම් කියලා අටෝගන ශිෂ්‍ය සංගම් කියලා හදාගෙන අවුරුදු 4-5 උපාධි අරගෙන ගෙදර එන්න ඕන දරුවව ඒ විශ්වවිද්‍යාලය තුර අවතැන් කරන තත්ත්වයට අවුරුදු 10-15 විශ්වවිද්‍යාලය තුල තියා ගන්න තත්ත්වයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ මොන දේවල් මතු වුණත් ඛනිජ සම්පත එහෙම නැත්නම් තෙල් සම්පත ගෑස් සම්පත මේ සියල්ල අපි ගත්තත් මේ දේවල් හරහා මේ රජයේ ආයතනවල මේ ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති අපි දකිනවනේ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඉන්නවා. ඒගොල්ලන්ට උවමනාව තියෙනවා නම් ඒගොල්ලෝ බය නැතුව කතා කරලා කියනවා අපිට මේ දේ කරන්න පුළුවන්. බලපෑම් කරනවා. ඒ නිසා මෙන්න මේක ඉතා භයානක තත්ත්වයක්. ඒ නිසා අපි කියන්නේ හෙට ආර්ථිකයට යම්කිසි හයියක් එහෙම නැත්නම් ආර්ථිකයට යම්කිසි රඳා පැවැත්මක් එහෙම නැත්නම් අපි ලෝකෙට ණය වෙලා තියෙනවා. IMF එක අපිට 10-12 වතාවක් 17 වතාවක් අපිට ණය ආධාර අපිට ලබා දීලා තියෙනවා. අපි අලුත් IMF ගිවිසුමට දැන් ගිහිල්ලා තියෙනවා. අපි එක අතකින් සතුටු වෙනවා. අනිත් අතින් අපි මේ ලබා ගන්න ණය මුදල කළමනාකරණය කර ගැනීම සඳහා අපි යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයේ තියෙන තැනට වගකීමක් තියෙනවා කියලා. මේකට චෝදනා කරන එක නෙමෙයි. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ IMF එකට යන්න එපා කියලා අද එහා පැත්තේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්න පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණයි කියන අය එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බලපෑම් කෙරුවා. අපි ආණ්ඩුවෙන් අයින් වෙනවා කිව්වා. ඒ බලපෑම කරලා ඒගොල්ලෝ අද එහා පැත්තට ගිහිල්ලා කියනවා අනේ IMF එක හම්බෙලා තියෙනවා බලමුකෝ කරන හැටි ඔය aran තියෙන්නේ ණයක් ඕක ගෙවන හැටි බලමුකෝ මෙහෙම කියලා පුරෝකථනය කරනවා. ඔය පුරෝකථනයන් ඔය විපක්ෂයේ ඉන්න හැමෝම කළා. කොවිඩ් කාලේ කිව්වා මරණ සංඛ්‍යාව මෙච්චරකින් වැඩි වෙයි කියලා. ඊට පස්සේ අපි දැක්කා මන්ද පෝෂණය මේ ප්‍රමාණයකින් වැඩි වෙයි කියලා කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය මන්ද පෝෂණය මෙච්චරකින් වැඩි වෙලා තියෙනවා කියලා දැන් ලංකාව ගැන කතා කර. අපි රටේ ඉන්න සෞඛ්‍යංශෙන් අහපුවාම ඒ දත්ත තොරතුරු වල පැහැදිලිභාවය අපි දැක්කා. තර්ක කළා. ඊට පස්සේ ඊයේ පෙරේදා අපි දැක්කා මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා ඔය දෙසැම්බර් එනවා කියලා කිව්වා IMF එක, ජනවාරි එනවා කියලා කිව්වා IMF එක, ඔය IMF එක ඡන්දේ තියන්නේ නැතුව කවදාවත් අපිට ආධාර කරන්නේ නැහැ කිව්වා. එහෙනම් දැන් Papu ඇතුලේ තියෙනවා දුක කනගාටුවක්. ජනාධිපතිතුමා නියම ගමන් මාර්ගයේ මේ වැඩසටහන ගෙනාවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා රාජ්‍ය ඇමතිවරුන්ට, කැබිනට් ඇමතිවරුන්ට වගකීම් පවරලා ඒ වගකීම් ඇතුලේ නිර්භයව ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් හදලා දීලා ඒගොල්ලන්ව මේ වැඩසටහනේ ගෙනියන්න. අපි ස්තුතිවන්ත වෙනවා අලි සබ්රි මැතිතුමායි වෙලාවේ මුදල් ඇමතිවරයා විදිහට එතුමා ඒ සහයෝගය අගමැතිතුමාට ජනාධිපතිතුමාට දුන්නා. ඊට පස්සේ වර්තමාන සේහන් සේමසිංහ රාජ්‍ය ඇමතිතුමා මේ ඇමතිවරු ඒ වගකීම අරගෙන කටයුතු කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉඳලා මේ වෙනුවෙන් මහන්සි වුණා. ඒ වගේම අපි දැක්කා මහ බැංකුවේ අධිපතිතුමාගේ ඉඳලා මේ සියලු කරුණු කාරණාවලට එකමුතු වුණා. එකමුතු වුණා. අපිටත් වගකීමක් පැවරුණා. කාංචන මේ විජේසේකර ඇමතිතුමාට විදුලි බල මණ්ඩලය එහෙම නැත්නම් බල ශක්තිය සම්බන්ධයෙන් තෙල් සංස්ථාව ප්‍රතිවෝගත කරන්න යම් කිසි වැඩපිළිවෙලකට ගේන්න, ඒ වගේම නව මිල ගැලපුම් ක්‍රමවේද සකස් කරන්න අපි ඒව කළා. අපි ඒවත් කළේ සදාකාලික වේවත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. ඒවත් තුලින් මේ ප්‍රතිසංස්කරණ හදලා ජනතාවට කොහොම හරි අවුරුද්දක් එකහමාරක් යද්දි සහනයක් දෙන්න. ඒ නිසා මේ විපක්ෂය අය අද මොන දේවල් කතා කරත් අපේ ආණ්ඩුව ඇතුළෙත් අපේ වගකීමක් තියෙනවා මේවා කළමනාකරණය කර ගනිමින් මේ ලැබෙන වාසිය සහනය පාවිච්චි කරලා මේ ජනතාව අපි දැක්කා කොවිඩ් කාලේ ඉඳලා සංචාරක කර්මාන්තේ කඩා වැටිච්ච කාලේ ඉඳලා ආර්ථිකේ කඩා වැටිච්ච කාලේ ඉඳලා ජනතාව මොනතරම් විඳෙව්වද කියලා අපි නොදන්න අය නෙවෙයි. ජනතාවට සිද්ධ වුණා මේ සියලු ප්‍රශ්නත් එක්ක. දැන් මේ ඔක්කොම දාන්නේ ආණ්ඩුවටනේ. හැමෝම කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැරදි, ප්‍රජාතන්ත්‍රවාදී නැතුව ආණ්ඩු කරන්න ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැරදි, එහෙම නැත්නම් මේ ඉන්න ආණ්ඩුවේ වැරදි. අනේ අපි දැක්කනේ නිව් ෆෝට්‍රස් අර බලාගාර ගේන වෙලාවේ මේ කැබිනට් එක ඇතුලේ ඉඳගෙන ගිහිල්ලා අධිකරණේ නඩුමඟට කටයුතු කරන්න කැබිනට් ඇමතිවරු කටයුතු කරා. මේවා තමයි කකුලෙන් ඇදින්. මේවා නිසා තමයි ඒ වෙලාවේ ආණ්ඩුව එහෙම නැත්නම් මේ ජන අරගල ගොඩ නැගෙන තත්ත්වෙට පාර කැපුවේ. ඉතින් ඒ නිසා එවැනි තමුන් ගැන විතරක් හිතන, තමුන්ට ඡන්දෙ දුන්න, තමුන්ට ඒ වගකීම දුන්න ජනතාව ගැන විතරක් නොහිතන, තමුන් ගැන විතරක් හිතලා කටයුතු කරන එක මේ ආණ්ඩුව ඇතුලේ නැති එක ගැන අපි හරි සතුටින් ඉන්නේ. අපි වගකීම් අරගත්තා. අපි වගකීම් අරගatti දෙපාරක් හිතුවේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බාර දෙද්දිත් අපි එක පොකුරක් වගේ ඉඳගෙන වගකීම අරගත්තා. වගකීම අරගෙන අපි කැපකිරීම කළා. අද හේෂවිතාන මේ මන්ත්‍රීතුමා කතා කරනවා මේ IMF නෙමෙයි මොනවා හම්බුණත් මේ ප්‍රජාතන්ත්‍රවාදී එහෙමත් නැත්නම් මේ දේවල් එක්ක, එහෙම නැත්නම් මේ තියෙන මේ ආණ්ඩුවේ කළමනාකාරීත්වයත් එක්ක මේ ආණ්ඩුව මේ ගෙනියන වැඩසටහන් සාර්ථක වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාට කරදර කරන්න ගියේ නෑ ගරු මන්ත්‍රීතුමා. මූලාසනේ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ 2015 ඉඳලා 2019 ආණ්ඩුව ආවා මේ මන්ත්‍රීවරු ගියේ නෑ ජනාධිපතිතුමාගෙන් තමුන්ට හොඳට යන්නෙන්න පුළුවන් වාහන බලපත්‍රයක් අරන් දෙන්න කියලා කන්දොස් කිරියා කර කර ගියේ නෑ. එහෙම නැත්නම් අර ඒ කාලේ ඒගොල්ලෝ ගත්තා වගේ ලක්ෂ 2 ආණ්ඩුව අල්ලන් ඉන්න ඕන නම් අපිට දෙන්න කියලා මුදල් ඉල්ල පස්සෙන් ගියේ නෑ. අද අපේ ගෙවල් දොරවල් ගිනිපත් වෙලා, අපේ යාන වාහන ගිනිපත් වෙලා, හැබැයි අපි ඉවසගෙන ජනතාව වෙනුවෙන් මේ ජනතාවට ඕන කරන සහන දෙන්න ඕන කියන තැන ජනාධිපතිතුමත් එක්ක හිටියා. අනවශ්‍ය වියදම් නවත්තන්න ඕන කියලා ජනාධිපතිතුමා තීන්දුව කරාම
අමාත්‍යාංශවල විනාඩි 2ක් තියෙනවා.
තව විනාඩි 5ක් මං හිතන්නේ අපේ DV චානක ඇමතිතුමාගෙන් අරගන්න පුළුවන්. මේ එතුමා විතර ඉන්නවා. ඒ නිසා ඒ අවස්ථාවේදී අපි ජනාධිපතිතුමාගේ අභිලාෂය ජනාධිපතිතුමාගේ උවමනාව අපිට අද වගේ මතකයි. ජනාධිපතිතුමා මුලින්ම කණ්ඩායම් රැස්වීම තියලා කිව්වා මේ වරප්‍රසාද දීමනා එහෙමත් නැත්නම් යම් යම් දේවල් කප්පාදු කරන්න වෙයි ජනතාවට කලින් පාර්ලිමේන්තුවට ආපු ඔබ තමුන් වහන්සේලාගේ මහජන නියෝජිතයින්ගේ යම් යම් දේවල් කප්පාදු කරන්න වෙයි ඒ හින්දා මට පොඩි කාලයක් දෙන්න කියලා මේ දේම තමයි ඊයේ පෙරේදා මේ බදු ගැනත් කිව්ව ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කිව්වේ බොහොම සුළුතරයක් ඉන්න ලක්ෂ එකහමාර 2 3 5 10 12 පඩි ගන්න අයගෙන් යම් බද්දක් අය කරන්න වෙනවා. හැබැයි පාරට ගෙනාවේ කාවද? පාරට ගෙනාවේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් එකතු වෙලා අනේ මේ රුපියල් 30 40 000 පඩි ගන්න 40 000 50 000 පඩි ගන්න මේ කම්කරු ශ්‍රේණියේ එහෙමත් නැත්නම් මේ ලිපිකරු ශ්‍රේණියේ බොහොම පොඩි ප්‍රාථමික සේවාවන් සපයන ජනතාව එහෙම නැත්නම් ඒ උදවිය තමයි පාරට අරගෙන ආවේ. බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්න ඒ බදු අය කරන අය වෙනුවෙන් පාරට දැම්මේ අහිංසක පොඩි මිනිස්සු. ඒ නිසා අපි පැහැදිලිවම වගකීමකින් කියනවා අපි ජනාධිපතිතුමාට අවස්ථාව දුන්නා. ජනාධිපතිතුමා අවස්ථාව පාවිච්චි කරලා අද ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත්තා. ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නවා කියන්නේ ඡන්ද තියතිය යනවා කියන එක නෙවෙයි. ඡන්ද තියන්න ඕන පසුබිමක් වෙලාවක් කාලසටහනක් හැදේ නිර්මාණය වෙයි. හැබැයි අපි කවුරුත් කතා කරන අංගවිකල ඡන්ද ක්‍රමය ආයෙ තියලා මේ ආයතන විනාශ කරගන්න බෑ. පළාත් සභාවත් එහෙමයි ප්‍රාදේශ සභාවත් එහෙමයි. ප්‍රාදේශ සභාවේ අංගවිකල භාවය අපි එදා ඉඳන් තර්ක කළා. එදා ඉඳන් කතා කරා. ඒ නිසා නිවැරදි මැතිවරණ ක්‍රමයක් ගේන්න වගකීම තියෙන මේ ඉන්න 225 දෙනාට. ඒ නිසා මේ නිවැරදි මැතිවරණ ක්‍රමය හදලා සකස් කරලා මැතිවරණේ තියන්න ජනාධිපතිතුමා ඕන වෙලාවක සූදානම් කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මම ඒකයි අර කලිනුත් කිව්වේ වරදාන වරප්‍රසාද පස්සේ මේ ආණ්ඩුව පත්කරන්න ජනාධිපතිවරයා පත්කරන්න කටයුතු කරපු 134 දෙනා හඹාගියේ නැහැ. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ ඉවසීම තියාගත්තු 134 දෙනාට. විශේෂයෙන්ම අපි ඊළඟට ඉල්ලන්නේ මේ 225ම එකතු වෙලා එක අරමුණක ඉඳලා අද අපි දක්කන්නේ මාධ්‍ය ආයතනයක වරප්‍රසාද සම්බන්ධයෙන් කතා කරමු. එහෙම නැත්නම් ඊයේ පෙරේදා වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගෙනාපු යෝජනා විවේචනය කරනවා. ඉතින් මේ යෝජනාව ගේන්නේ අද මේ පැත්තේ ආණ්ඩුවේ හිටියත් හෙට සමහරලාට ඕගොල්ලෝ ආණ්ඩුවට આવොත් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යද්දී ඒ ආණ්ඩුවට බලපෑම් කරන තැන්ගෙන කතා කරයි. දැන් අපි පහුගිය දවස්වල කතා කරා හොඳට මතක ඇති අර නීතිඥ සංගමේ සභාපතිවරයා. නීතිඥ සංගමේ සභාපතිවරයා පැහැදිලිවම අරගලයේ කරපු කණ්ඩායම් රැක්කා. අරගලයේ කරපු කණ්ඩායම් වලට පෙනී හිටියා. අරගල කරලා රට විනාශ කරපු මිනිස්සුත් එක්ක පාරට ආවා. උසාවි ගානේ ගිහිල්ලා අද කාළඟ කා වෙනුවෙන්ද උසාවි යන්නේ? අද කා වෙනුවෙන් හරක් කටා වෙනුවෙන්. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තා. එයා ලක්ෂ 20ක් 25ක් වියදම් කරනවා නම් නඩුවට සාලිය පීරිස එතන. සාලිය පීරිස එතන. මිලියන ගණන් වලින් වියදම් කරන්නේ ගමන් බිමන් යන්න ඒ මද්ද්‍රව්‍ය ජාවාරංකාරයා ගමන් බිමන් යන්නේ ජෙට් වලින්. එහෙම ගමන් බිමන් යන මද්ද්‍රව්‍ය ජාවාරංකාරයාට අද පෙනී හිටින්නේ නීතිඥ සංගමේ සාලිය පීරිස්. ඉතින් මේ අර අහිංසක මිනිස්සු. ඒ නිසා මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ඒ නිසා එතුමා කොහොමද මේ පොලිස්පතිවරයා තෝරණයකට අරයාගේ දූෂණ තියෙනවා මෙයාගේ දූෂණ තියෙනවා අරයා දූෂිතයි මෙයා දූෂිතයි කියන්නේ? එයා තමයි හොඳම දූෂිතයා. එයාගේ අපි කියනවා එයාට තියෙනවා නම් එයාගේ වගකීමක් කියලා දෙයක් පෙන්වන්නේ එයා ගෙනල්ලා එයා උපයන මුදල එයා ඉන්කම් ටැක්ස් එකට එහෙම නැත්තම් බදු ගෙවනවද කියලා. ඒ නිසා මේ පහුගිය 2022 මැයි 9 වෙනිදා සිද්ධියට කලින් ඉඳලා අරගලයක් ඇති කරන්න අරගලයක් නිර්මාණය කරන්න අරගලයක් හදාගන්න කටයුතු කරපු ඒ නීතිඥ සංගමේ සභාපතිවරයා ඊයේ නිරුවත් වුණා, පෙරේදා නිරුවත් වුණා, අධිකරණයේදී නිරුවත් වුණා. එතුමා ගිහිල්ලා පෙනී හිටිනවා ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෙකුට. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාව ආරංකාරයකට. ඉතින් නිසා මේවා හරි ලැජ්ජයි. මේ රටේ දේශපාලඥයින්ට චෝදනා කරලා දේශපාලඥයින්ව හංවඩු ගහලා දේශපාලඥයින්ට අවලාද කියලා සුපිරිසුදුයි කියලා පෙනී හිටින අයගේ දැන් ටික ටික නිරුවතෙලි වේගන එනවා. දැන් ටික ටික නිරුවතෙලි වේගන එනවා. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි කියන්නේ මෙන්න මේ අය කටයුතු කරද්දී මං හිතන්නේ මේ රටේ අනාගතය ගැනයි හිතන්න ඕනේ. නීතිඥ සංගමයේද එහෙම නැත්නම් අද අපි දැක්ක පාර්ලිමේන්තුවම එකතු වුණා. අද නීතිඥ වෘත්තියේදී නීතිඥයින් වෙන විදිහට ඒ මූණ දෙන විභාගවල ඒ ඉංග්‍රීසි භාෂාව කියන එක නෙමෙයි ඒ තමුන් පාවිච්චි කරන භාෂාවෙන් මේකට පෙනී හිටින්න අයිතිය දෙන්න කියලා මං හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉල්ලීම් කරා. අපිට පුද්ගලිකව ගම්වලින් ඉල්ලීම් කරා, ඒ වගේම ලිඛිතව ඉල්ලීම් කරා පාර්ලිමේන්තුවල. මුළු පාර්ලිමේන්තුවම අද ඒ තීන්දුවේදී යම් කිසි තැනකට ආවා. ඒ නිසා ඒවට කතා කරේ නැහැ සමහර අය. හැබැයි අර ජාවාරංකාරයෝ පස්සේ ගිහිල්ලා ජාවාරංකාරයින්ට කතා කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපේ රටේ මං ඒකයි පටන් ගැන්මේ කිව්වේ මුතුමැණික් හම්බෙච්ච එහෙම නැත්තම් වටිනාම දේවල් නිපදවන්න පුළුවන් රටක්, වටිනාම මානව සම්පතක් ඉන්න රටක්. හැබැයි මොන දේ තිබුණත් මෙන්න මේ වගේ තමුන්ගේ වාසියට අවස්ථාව හදාගන්න අවස්ථාවාදීන් හින්දා මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන්නවා, මේ 225 ඇතුළේ ඇතැම් අය. ඒක නිසා තමයි අපේ ආණ්ඩුවෙන් ගිහිල්ලා අර පැත්තේ ඉඳගෙන අවස්ථාවාදීව කටයුතු කරේ. ඒ අවස්ථාවාදීන් හින්දා මේ රටේ මොන දේ ලැබුණත් ඉදිරි ගමන ගැන තියෙනවා යම්කිසි අවිනිශ්චිතභාවයක්. ඒ නිසා තමයි අපි මෙතනින්වත් පටන් අරගෙන මේ 225න්වත් පටන් අරගෙන මේ ලැබිච්ච දේවල් එක්ක දැන් මේ තෙල් සම්පත ගවේෂණය කරලා අපිට අරගන්න ලැබුණොත් එකෙක් කියයි ඕක අරයට දුන්නා, මෙහෙට දුන්නා, කොබිස් ගත්තා, අරක කෙරුවා කියලා. ඒ නිසා එක තැනක ඉඳලා යම් කිසිතේ මොකද ඕනම කෙනෙකුට මූල්‍ය බලය පාවිච්චි කරද්දි මම අවසන් කරන්න මූල්‍ය බලය මේ පාර්ලිමේන්තුවට තියෙද්දි මන්ත්‍රීවරයෙක් විදියකට ඕන තැනකට ගිහිල්ලා මුදල් කාරක සභාවේද කෝප් එකේද ඕන තැනක ප්‍රශ්න කරන්න පුළුවන් තැනක් තියෙනවා, අවස්ථාවක් තියෙනවා. ඒ ඔක්කොම මේකෙන් එළියට ගිහිල්ලා විවේචනය කරලා අවස්ථාවාදී දේශපාලනය කරන්නේ නැතුව මේකට ගැළපෙන ආකාරයෙන් තමුන්ගේ වගකීම් වලින් කටයුතු කරුවා නම් මං හිතන්නේ මේ හැම දෙයකින්ම අපිට ප්‍රතිඵලයක් ගන්නවා. අතිමහත් පනත් සම්මත කරගන්න නැති රටට වැඩදායි. හැබැයි අපි ආපස්සට හැරලා බලන්න ඕන මේ වලින් වැඩගන්න මේ අවස්ථාවාදීන් ඉඳ දුන්නද නැද්ද කියලා. ඒ නිසා මේ අවස්ථාවේදීවත් මේ ලැබිච්ච හොඳම සම්දිස්ථානේ ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න යම් කිසිය එකගතාවයක් ගත්තොත් වටිනවා කියන ඉල්ලීම කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි සියලු දෙනාට.
බොහොම ස්තුතියි.